ಸಮಂತ ಚಕ್ರವಾಲೇಸು ಅತ್ರ ಗಚ್ಛಂತು ದೇವತಾ ಸದ್ಧಮ್ಮಂ ಮುನಿ ರಾಜಸ್ ಸುನಂತು ಸಗ್ಗ ಮುಖದಂ ಧಮ್ಮ ಸವನ ಕಾಲೋ ಅಯಂ ಭದಂತ ಧಮ್ಮ ಸವನ ಕಾಲೋ ಅಯಂ ಭದಂತ ಧಮ್ಮ ಸವನ ಕಾಲೋ ಅಯಂ ಭದಂತ ನಮೋ ತಸ್ಸ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ಸ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ಸ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ಸಬ್ಬದಾನಂ ಧಮ್ಮದಾನಂ ಜಿನಾತಿ ಸಬ್ಬಂ ರಸಂ ಧಮ್ಮರಸಂ ಜಿನಾತಿ ಸಬ್ಬಂ ರತಿಂ ಧಮ್ಮರತಿ ಜಿನಾತಿ ತನ್ಹಕ್ಖಯೋ ಸಬ್ಬ ದುಃಖಂ ಜಿನಾತಿ ಇತಿ
ಶ್ರದ್ಧಾವಂತ ಪಿಂಗತುನಿ ತುನ್ ಲೋಕಾಗ್ರವು ಭಾಗ್ಯವತ್ ಅರಿಹತ್ ಸಮ್ಮಾ ಸಂಬುದ್ರ ಜಾನನ್ ಹಂಸೆ ವಿಸಿನ್ ಸಕ್ರ ದೇವೇಂದ್ರಯ ಪ್ರಮುಖ ದೇವ ಮಂಡಲೇಕಟ ದಿಸನಾ ಕರನ್ನಟ ಎದುನು ಗಾತಾ ವಕ್ತಮಾಯಿ ಮಾ ಮಾತೃಕಾವಸೆನ್ ತೆಬುವೆ ಮಂಗಿತನು ಪಿಂಗ್ವತ್ ಬಹೋ ದಿನ ಮೇ ಗಾಥಾವ ಓನ ತರಂ ವಾರ ಅಹಲಯತಿ ಸಬ್ಬ ದಾನಂ ಧಮ್ಮ ದಾನಂ ಜಿನಾತಿ ಸಿಯಲು ದಾನಯಂ ಅಭಿಭವನವ ಸಿಯಲು ದಾನಯಂ ಅಭಿಭವ ಇದಿರಿಯೇನ್ ಸಿಟಿನವ ಧರ್ಮದಾನೆ ಸಬ್ಬಂ ರಸಂ ಧಮ್ಮ ರಸೋ ಜಿನಾತಿ ಏಕೆ ಲೋಕೇ ಯಂ ರಸಯಕ್ವೇನಂ ರೂಪ ಸದ್ದ ಗಂಧ ರಸವಸೇನ್ ಸ್ಪರ್ಶವಸೇನ್ ಕೊಟಿಮ್ಮಕೇನವಾನ ದಿವ್ಯಾಂಗೇ ಸುಧಾ ಭೋಜನೆ ವಸೇಂಗೋ ಯಂ ರಸಯಕ್ವೇನಂ ಎಸ್ಸಿಯಲು ರಸಯನ್ ಅಭಿಭವನವ ಧರ್ಮ ರಸಯ ಭಾವನಾ ಕಿರೀಮ ನಿಸಾ ಯತಿವನ್ನಾವು ರಸಯ ಸಹ ಲೋಕೋತ್ತರ ಧರ್ಮ ತುಲಿಂಗ್ ಯತಿವನ್ನಾವು ರಸಯ ಇಲಂಗಟ ಸಬ್ಬಂ ರತಿಂಗ್ ಧಮ್ಮ ರತಿ ಜಿನಾತಿ ರತಿಯ ಕೇಲಕ್ಕೇನೆ ಅಲೀಮ ಕೇನಕ ಅಪಿಟ ಅಲೀಮ್ ತೇನೋ ಏಕೇಕಿನ ಕೆರೆಹಿ ವಸ್ತುವ ಕೆರೆಹಿ ದೇಪಲ ಕೆರೆಹಿ ಅಂಬುದರುವನ್ ಕೆರೆಹಿ ಇವಾಗೇಮ ದರು ಮುನುಪುರನ್ ಕೆರೆಹಿ ಮೇ ಸಿಯಲು ಅಲೀಮ್ ವಲಟ ವಡಾ ಧರ್ಮೇ ಕೆರೆಹಿ ದಕ್ವನ ಅಲೀಮ ಕ್ಯಮತ್ ವಿಶಿಷ್ಟೈ ಶ್ರೇಷ್ಠೈ ತನ್ಹಕ್ಕಯೋ ಸಬ್ಬ ದುಃಖಂ ಜಿನಾತಿ ತನ್ಹಾವೇಶಯ ನತ್ತಂ ತನ್ಹಾಕ್ಷಯ ಕೇನ ಅರಿಹತ್ ಫಲಯ ಸಿಯಲು ಧರ್ಮಯಂ ಸಿಯಲು ಸಂಕತ ಧರ್ಮಯಂ ಅಭಿಭವ ಸಿಟಿನು ಮೇಕ ತಮೈ ಮೇ ಗಾಥಾವೇ ಕೆಟಿ ತೆರು ಮೇಕ ತೇನ್ ಲಸ್ಸನ ನಿಧಾನ ಕಥಾವಾಕ್ ಏಕ ಅವಸ್ಥಾವಕದಿ ದೇವಿಯನ್ ನತರ ಅತಿವುನಾ ಸಾಕಚ್ಛಾವಕ್ ಖವರ ದಾನಯದ್ ಶ್ರೇಷ್ಠ ಕೇಳ ದಾನಯಂ ಅತರೇನ್ ಖವರ ದಾನಯಕ್ ಶ್ರೇಷ್ಠದ ರಸಯಂ ಅತರಿಂ ಖವರ ರಸಯಕ್ ಶ್ರೇಷ್ಠದ ಅಲೀಂ ಅತರಿಂ ಖವರ ಕೆರೆಹಿ ಅಲೀಮ ಶ್ರೇಷ್ಠದ ಇವಗೇಮ ತನ್ಹಾಕ್ಷಯ ನತ್ತಂ ತೃಷ್ಣಾವಗೇಶಯ ಸಿಯಲು ದೇಟ ಅಗ್ರವನ್ನೇ ಶ್ರೇಷ್ಠವನ್ನೇ ಐ ಪ್ರಶ್ನ ಹತರ ಸಿಯಲು ದಾನಯಂ ಅತರಿಂ ಖವರ ದಾನಯಕ್ ಶ್ರೇಷ್ಠದ ಸಿಯಲು ರಸಯಂ ಅತರಿಂ ಖವರ ರಸಯಕ್ ಶ್ರೇಷ್ಠದ ಸಿಯಲು ಅಲೀಮ್ ಅತರಿಂ ಖವರ ಅಲೀಮಕ್ ಶ್ರೇಷ್ಠದ ತೃಷ್ಣಾವೇಶಯ ಶ್ರೇಷ್ಠವನ್ನೇ ಐ ಉಗತಮೈ ಪ್ರಶ್ನ ಹತರ ಮೇ ಪ್ರಶ್ನ ಹತರ ದಿವ್ಯನ್ನತರ ಸಾಕಚ್ಛಾ ವೆನಕೊಟ ಏಕಾಂತ ಪಿಲಿತುರಕ್ ಹೊಯಾಗಣ್ಣ ಬೆರಿವುನ ಏಕೇಕ ದೇವಿಯೋರು ಪಿಲಿತುರು ದೇನ್ನಟ ಅತಿ ನಮುತ್ ಒತನ ತೇನ ವೆದಗತ್ ಕಮ ತಮೈ ನಿಷ್ಠಾವಟ ಗೆಹಿಲ್ಲ ಮೇ ತಮೈ ನಿವೆರದಿ ಕೇಳ ಪಿಲಿತುರ ದಿನೇಕ ಲೇಸಿ ನೆಹನೆ ಎನಿಸಾ ದಿವ್ಯನ್ನತರ ಈ ಸಾಕಚ್ಛಾವ ದಿಗಿನ್ ದಿಕಟ ಪ್ಯವತುನ ಮನುಷ್ಯ ಔರುದು ವಲಿಂಗ್ ಔರುದು ದೊಲಹಕ್ ತರಂ ಕಲ್ ಮೇ ಸಾಕಚ್ಛಾ ಪ್ಯವತುನಾ ಕಿಯಲ ಮನಪುತೆ ದಕ್ಕೆನು ඊට පස්සේ මේ දෙවිවරු සතරවරම් දිව්‍ය රාජයා ගාවට, ඒ කියන්නේ විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍යවන, දතරාෂ්ට කියන මේ දෙවිවරු හතර දෙනා ගාවට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විමසුවා. එතකොට සතරවරම් දෙවිවරු ප්‍රකාශ කර සිටියා, අපිට ඒකායන උත්තරයක් දෙන්නට බෑ, නමුත් අපිට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා. මිනිස්සු දහ දෙනෙක් දහසක් දහහක් මිනිස්සු එකපාර යමක් කල්පනා කරා නම් ඒ සියල්ල වෙන වෙනම තේරුම් ගන්නට තරම් නුවණ ඇති සහස්ර නේත්‍ර, සහස්ස නෙත්ත කියලා කියන්නේ ඇස් 1000ක් ඇති අය සලකන ශක්‍ර දේවේන්ද්‍රයා අපිට වඩන ඥාණයෙන් ඉහළයි. ඒ නිසා එතුමාගෙන් මේක ගැන විමසන්නට ඒ කියලා. ඉතින් දෙවියෝ ගිහිල්ලා එතුමාගෙන් මේ ප්‍රශ්නේ විමසා සිටියාම එතුමත් ප්‍රකාශ කරා, මට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ කරුණ වැටෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම උන්වහන්සේ වෙත ගිහිල්ලා ප්‍රශ්නේ විසඳා ගමු කියලා පිරිසම ගියා. දිවරාජ මණ්ඩලයේම සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රමුඛ කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට පැමිණියා. පැමිණිලා මේ ප්‍රශ්නේ විමසා සිටියා. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ පිළිතුරු ගාථාව දේශනා කරේ. පළවෙනි පදය සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු අනික් සියලු දානයන් අභිභවලා ධර්ම දානයේ ඉදිරියෙන්ම සිටිනෝ. ධර්ම දානයේ කියලා කියන්නේ පින්වතුනි අඩුම තරමින් සතර පද ගාථාවකින් අනුශාසනා කිරීමක්. එහෙමත් නැත්නම් දීර්ඝ වශයෙන් ධර්මය දේශනා කිරීමක්. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු කුසලය, අකුසලය, සංසාරය, නිවන, සමතය, විදර්ශනාව මේ ආදී වූ ඒ කරුණු සාමාන්‍ය ජනයාට තේරෙන පරිද්දෙන් විස්තර කර දීම තමයි ධර්ම දානය කියලා කියන්නේ. ධර්මයේ දැක්වෙනවා පින්වතුනි චක්‍ර සක්වල මුළුල්ලෙහිම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවලා ඉතා ප්‍රණීත පිණ්ඩපාතේ, ඒ වගේම වටිනා අනර්ග සිවුරු වලින්, ඒ වගේම ජේතවනාරාමයේ බඳු සේනාසන වලින් මේ පිරිසට පූජා සත්කාර සිද්ධ කළත් ඊට වඩා ඒ පිරිසට සතර පද ගාථාවකින් අනුශාසනාවක් සිද්ධ කරනවා නම් එයින් ජනිත වන්නා වූ කුසලය මහත්ඵලයි, මහානිසංසයි. ඒ විදිහට මතක තියාගන්න ධර්ම දේශනාව විතරක් නෙවෙයි, ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනා කරවීම, ඒ වගේම අද කාලේ ගත්තොත් දහම් පණිවිඩය බෙදා දීම, බණ පොතපත පූජා කිරීම, මිනිස්සු අතර ඒවා බෙදා හැරීම, මේ සියල්ලක්ම ධර්ම දානය බඳු කුසල කර්ම. ඒවල සියල්ලෙම මහත්ඵල, මහානිසංස හිමි වෙනවා. හැබැයි අපි අහලා තියෙනවා බුද්ධාදී මහෝත්තමයන්ට දානාදී පුණ්‍ය කර්ම සිද්ධ කිරීමෙන් අපිට මහත් වූ පින් රැස් වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට දානයක් එහෙම දුන්නම ඒට සරිලන විදිහට භවභෝග සම්පත් අපිට සසරදී හිමි වෙනවා. සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරාම ඒ තුලින් සුගති පරායන උප්පත්ති ලැබෙනවා. වින්නතුනි ඒ කුසල කර්මයකින් ලැබෙන විපාක ඒ කුසල කර්මයට ආවේනිකයි. ඒවා ඒ කුසල කර්මය අනුව හිමිවන දේවල්. නමුත් මේ ධර්ම දානය කිරීම කුසලය අනිත් සියලු කුසල් වලට වඩා ශ්‍රේෂ්ඨ වන්නට, බල සම්පන්න වන්නට, වටිනා දෙයක් වන්නට හේතු කාරණා කීපයක් තියෙනවා. ඒකට හේතුව තමයි පළවෙනි හේතුව කවුරු හරි කෙනෙක් දානයක් දීලා දුන්නම ඒ දානයේ නිසා පාර්ශව දෙකකට ආනිසංස හිමි වෙනවා. මොකද්ද පාර්ශව දෙක? ප්‍රතිග්‍රාහක පාර්ශවය, දායක පාර්ශවය. ප්‍රතිග්‍රාහක පාර්ශවයට පින්වතුනි එකෙනෙහිම ඒ වස්තුව හිමි වෙනවනේ. ඒ නිසා ඒ ආහාරයක් නම් ඒක අනුභව කරනවා. බෙහෙත් ගිලම්පසක් නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න. සිවුරක් නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න. එතකොට සේනාසනයක් නම් ඒක පරිභෝග කරනවා. මේ විදිහට ප්‍රතිග්‍රාහක පාර්ශවයට එකෙනෙහිම දානේ ආනිසංස තියෙනවා. ප්‍රතිග්‍රාහක පාර්ශවයට දායක පාර්ශවයට ආනිසංස හිමිවන්නේ විපාකයේ ලැබෙනකොට. ඒ වෙලාවේදීමත් හිතට සතුටක් දැනෙනවා, තමන්ගේ කීර්තිය ප්‍රශංසාව ඒව වර්ධනය වෙනවා. ඒ වගේම සංසාරයේදී අනාගතයේදී සැප විපාක හිමි වෙනවා. එතකොට ප්‍රතිග්‍රාහක පාර්ශවයටයි දායක පාර්ශවයටයි දෙගොල්ලන්ටම මහත් ආනිසංස හිමි වෙනවා අපි දානයක් දුන්නොත්. ධර්ම දාණය මේ සියලු දානයන් අභිභවන්නට හේතුව තමයි පින්වතුනි. දැන් අපි කවුරු හරි කෙනෙක් දන් දුන්නා නම් ඒ දන් දීමෙන් අපිට සසර භවෝග සම්පත් හිමි වෙනවා. භවෝග සම්පත් හිමි වෙනවා. හැබැයි ධර්ම දාණයෙන් සිද්ධවන්නේ මොකද්ද? දේශකයන් වහන්සේ මෙය හොඳයි, මෙය නරකයි, මෙය කළ යුතුයි, මෙය නොකළ යුතුයි කියලා විස්තර විභාග සහිතව දේශනා කරනවා. එතකොට ශ්‍රාවකයා ඒක ශ්‍රවණය කරන කෙනා යම් අවබෝධයකට පැමිණෙනවා. ඒ අවබෝධයට පැමිණියාම ඒ පුද්ගලයා ඉදිරියටත් දිගින් දිගටම කුසල කර්ම සිද්ධ කරනවා, අකුසලයන්ගෙන් වැළකී සිටිනවා. දැන් උදාහරණයකට සමහර කෙනෙක්ට අපි හිතමුකෝ ධර්මය ලොකුවට දන්නේ නැති කෙනෙක් කියලා. ඒ කෙනාට සතෙක් බඩගින්නේ එනකොට කරුණාව ඉපදිලා කෑම දෙනවා වෙන්න පුළුවන්. ඒක බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොරව ඕන කෙනෙකුට ඒ හැඟීම එනවා වෙන්න පුළුවන්. නමුත් ඔහු ඒක දර්ශනයක් ලෙස කළ යුතු ජීවිතයේ දිනපතා කළ යුතු දෙයක් ලෙස ඒකාන්තයෙන් අපි පුරුදු කරපිතු ගුණයක් ලෙස සලකනවා නොවෙන්නට පුළුවන්. එතකොට මේ මිනිස්සයා ඔන්න දානයක් දුන්නා, එයින් ඔහුට ඒ සතාට ප්‍රයෝජනයි, අනාගතේ දීපු කෙනාටත් ආනිසංස හිමි වෙනවා. හැබැයි ධර්ම දැන් මේ මිනිස්සයාට කවුරු හරි කෙනෙක් ධර්මය කියලා දුන්නොත් මොකද වෙන්නේ? ඒ කෙනා ඒ පුද්ගලයා නැවත නැවත ඒ කුසල කර්මය දානය කියන දේ පුරුදු කරන්නට පෙළඹෙනවා. ඒ නිසා ඔහු නැවත නැවත ඒ කුසල කර්මය සිද්ධ කරනවා. එකපාරක් කුසල කර්මය කරනවා වගේ එකක් නෙවෙයි. ඒ නිසා යම් කෙනෙක් දානයක් දුන්නම දැන් ප්‍රතිග්‍රාහක පාර්ශවයෙන් බැලුවම මේක ගොඩක් පැහැදිලි වෙනවා. දැන් ප්‍රතිග්‍රාහක පාර්ශවයෙන් ගත්තොත් ඔන්න අපි යම් කෙනෙක්ට වස්තුවක් පූජා කරනවා. ඒ පූජා කරාම ඒ මිනිස්සයාට, ඒ කාන්තාවට, පුරුෂයාට ඒ දෙය හිමි. ඔහු හෝ ඇය ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. අපි කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ට දන් දීමේ ආනිසංස කියලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක අහගත්ත කෙනා නැවත නැවත දන් දෙනවා. දන් දීම නිසා මොකද වන්නේ? සාංසාරික වශයෙන් නැවත නැවත භවෝග සම්පත් ලබා ගන්නවා. දැන් අපි වස්තුවක් දුන්නොත් එහෙම එයා ඒ වස්තුව ප්‍රයෝජනයට අරගෙන පරිභෝග කරා, ඒක අවසන්. නමුත් අපි දන් දීමේ උපාය කියලා දුන්නොත්, ඒ කියන්නේ අපි ධර්මය කියලා දුන්නොත්, ඒ කෙනා නැවත නැවත දන් දෙන නිසා සාංසාරික වශයෙන් භවෝග සම්පත් විශාල වශයෙන් ලබනවා. ඒක හරියට නිකන් අපි මොනවා හරි ධනයක් කාට හරි දෙනවා. ඒ වගේම තව කෙනෙක් රැකියාවක් අරන් දෙනවා. දැන් අපි රුපියල් ලක්ෂයක් තව කෙනෙක්ට දෙන එකද වටින්නේ? රැකියාවක් වල දෙන එකද වටින්නේ? රැකියාවක් වල දෙන එක. ඇයි ඒ? රැකියාව නිසා ඔහුට නැවත නැවත ධනය උත්පාදනය කරගන්න පුළුවන් නේ. අර ලක්ෂය දුන්නොත් ලක්ෂය වේදම් කරා ඉවරයි. එතකොට ඒ විදිහට අපි යම් කෙනෙක්ට වස්තුවක් දුන්නම ඒක පරිභෝග කරා ඒක අවසානයි. නමුත් අපි දන් දීමේ ආනිසංස කියලා දුන්නොත් ඒ කෙනා නැවත නැවත ඒ දේවල් ලබා ගන්න ක්‍රමවේදය දැනගන්නවා. ඒක හරියට ලක්ෂයක් දෙනවට වඩා රැකියාවක් ලබා දෙනවා වගේ. ඉතින් ඒ නිසා මිනිස්සෙක්ට ධර්මයෙන් අනුශාසනා කරාම ඒ කෙනා ඒක පිළිපදිනවා නම්, ඒක අනුගමනය කරනවා නම් ඔහු නැවත නැවත සංසාරයේදී ඒ සම්පත් ලබන්නට සමර්ථ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ප්‍රතිග්‍රාහකයෝ ගත්තම වස්තුවක් දන් දෙනකොට ප්‍රතිග්‍රාහකයා ලබන ප්‍රයෝජනයට වඩා සිය දහස් ගුණයක ප්‍රයෝජනයක් අපි බණක් කියලා මිනිස්සෙට ඒ කරුණ ඒත්තු ගැන්වීමෙන් සිද්ධ කරගන්නට පුළුවන්. ඒ නිසා ධර්ම දාණය සියලු දාණයන් අභිබවා සිටිනෝ. ඒ වගේම මතක තියාගන්න දැන් දායකයාගේ පැත්තෙන් ගත්තොත් දායකයා වෙනකොට ඔන්න චීවරයක් දුන්නොත් එහෙම ඔහුට කුසලයක් රැස් වුණා. ඔහුට කුසලයක් රැස් වුණා. මොකද වෙන කෙනෙක්ට උදව්වක් කරපු නිසා. හැබැයි දේශකයා ගත්තොත් ධර්ම දානේ දෙන දේශකයා කරලා තියෙන්නේ ඔහුට ඒ ශ්‍රවණය කරන කෙනාට නැවත නැවත වටිනා දේවල් භවභෝග සම්පත් ලබා ගැනීමේ ක්‍රමයක් ලබා දීපු නිසා දායක ඒ දේශනා කරන කෙනාට විශේෂ කුසල ශක්තියක් හිමි වෙනවා. ඒක උපමාව ලෙස හැමතිස්සෙම හිතන්න රුපියල් යම් කිසි ප්‍රමාණයක් දීම නැත්තම් රැකියාවක් අපි ලබා දීම. එතකොට රැකියාවක් ලබා දෙනවා කියලා කියන්නේ ධනෝත්පාදන ක්‍රමයක් අපි අරන් දුන්නා වගේ. ඒ නිසා තමයි ධර්ම දාණය ශ්‍රේෂ්ඨ වන්නේ. හේතුව සියලු දානාදී පුණ්‍ය කර්ම සිද්ධ වන්නේ මේ ධර්මයේ ශ්‍රවණය වුණාම. ධර්මයේ ශ්‍රවණය වෙනකොට තමයි සත්වයන්ට මේ කුසල කර්මයේ වැදගත්කම, අකුසලයෙන් වැළකීමේ වැදගත්කම, අකුසලයේ ආදීනවය ප්‍රකට වන්නේ. ඒ නිසා ධර්ම දාණය සියලු දාන අභිබවා සිටිනු. ධර්ම දාණය අනිත් දාණයන් අභිබවා හිටින්නට තවත් කරුණු කීපයක් තියෙනවා. එක අනිත් එක තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මය කවරක් සඳහාද තියෙන්නේ? අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව සඳහා. ඒ කියන්නේ නිර්වාණය සඳහා, නිවනෙන් නිවීමට. එතකොට මේ නිර්වාණ මාර්ගය නැත්තම් නිර්වාණ ධාතුව, නිර්වාණ ධාතුව කියවම නිවන, නිර්වාණ මාර්ගය කියවම ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ දෙක පිංගතුනේ ලෝක සත්වයාට තනියම අවබෝධ කරගන්නට බෑ. මේක තනියම අවබෝධ කරගන්නට බෑ. එහෙම අවබෝධ කරගන්න සමර්ථ දෙකොටසයි ඉන්නේ. කවුද? පස්චිම භවික වෙච්ච බුදුවරු, සම්මා සම්බුදු බෝධිසත්වවරු සහ ප්‍රත්‍යේක බෝධිසත්වවරු, පසේ බුද්ධත්වයේ පතන උත්තමයෝ. අන්තිමාත්ම භාවයේදී තනියම මේ ධර්මය අවබෝධ කරන්න සමර්ථයි. හැබැයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැනි අතිශයින්ම ඥානුත්තර පුද්ගලයෙක්ටවත් ධර්මයේ දැක්වෙනවා මහා කල්පයක් මුළුල්ලෙහි, මේ සක්වලට කල්පයක් මුළුල්ලෙහි වැහි වැටුණත් ඒ වැහි බිඳු ගණන් කරන්න තරම් තියුණු ප්‍රඥාවක් සහිත ශාරිපුත්‍ර ස්ත්‍රියන් පවා බුදුබණ ඇහුන් නැතිනම් මේ නිවන් මාර්ගයේ තනියම අවබෝධ කරගන්නේ, නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නේ. අස්සජි ස්වාමීන් වහන්සේගෙන් ඇහුන් නැත්තම් සෝවාන් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා උපදෙස් අරගෙන තමයි අරිහත්වයට පවා පත්තුනේ. ඒ නිසා මේ නිර්වාණ ධාතුව, ඒ වගේම නිවන් මාර්ගය කියන එක අවබෝධ කර ගැනීමට අතිශයින්ම දුෂ්කරයි. ඒකට උදව් ඕනේ. උදව්වට අපි කියනවා පරතෝ ഘോഷ ප්‍රත්‍ය කියලා. මොකද්ද පරතෝ ഘോഷ ප්‍රත්‍ය? පරතෝ ഘോഷය කියලා කියන්නේ පරස්ස ഘോഷෝ, වෙන කෙනෙකුගේ විශේෂ, වෙන කෙනෙකුගේ හඬ, වෙන කෙනෙකුගේ අවවාදය, වෙන කෙනෙකුගේ අනුශාසනාව. ඒ කියන්නේ ධර්මය, ධර්මදේශනාව. ධර්මදේශනා ඇහිලා ලියපු ධර්මය කියවලා තමයි මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්නට සත්වයා සමර්ථවන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වැනි ඥානුත්තර පුද්ගලයෙක් පවා ධර්මය අහන්න ඕනේ නිවන් දකින්න. ඒ නිසා මේ නිවන අවබෝධ කර ගැනීමට තියෙන දුෂ්කරත්වය, නිර්වාණ මාර්ගය තේරුම් ගැනීමට තියෙන දුෂ්කරත්වය, නිවන් මඟ යන්නට තියෙන දුෂ්කරත්වය නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කිරීම, බෙදා හැරීම, එය දේශනා කරවීම, මේ සියල්ලක්ම අතිශයින්ම විශිෂ්ට කුසල කර්ම බවට පත් වෙනවා. මොකද නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට ඇති දුෂ්කරත්වය නිසා. එතන කරුණු දෙකක් මම කිව්වා. පළවෙනි එක තමයි මේ ධර්මයේ නිසා තමයි අනිත් සියලු කුසල් කරන්නේ. එනිසා ධර්මයේ දීම අන් සියලු දීම් වලට වඩා ශ්‍රේෂ්ඨයි, ඉහළයි. දෙවෙනි කරුණ, මේ ධර්මයේ තුලින් අධිගමණය කරන නිවන, එහෙම නැත්නම් නිවන් මාර්ගය ධර්මය අහන් නැතුව කවදාවත් කරගන්නට බෑ බුදු පසේ බුදුවරු හැර අනිත් ශ්‍රාවකයන්ට. ඒ නිසා ධර්ම දාණය අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. ඊළඟට ධර්ම දාණය ශ්‍රේෂ්ඨ වෙන තව කරුණක් තමයි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දුර්ලභත්වය නිසා. දුර්ලභත්වය පින්වතුනි, කාශ්‍යප බුද්ධ ශාසනය පිරිහිලා ගෞතම බුද්ධ ශාසනය ආරම්භ වෙන්නට මත්තෙන් කලින් ඒ අතරතුර කාලයේදී ලෝකේ පහළ වුණා රජ කෙනෙක්. එතුමා ඉතාම උසස් ලෙස රාජ්‍ය ශ්‍රීය භුක්ති විඳිමින් ඉන්නකොට එතුමාට කරා සිතවිල්ලක් පහළ වුණා. මම පූර්ණ චන්ද්‍රයා මෙන් බැබලෙන රාජ්‍ය ශ්‍රීයක් අනුභව කරනවා. සූර්යා බැබලෙන සූර්යා බඳු රාජ්‍ය ශ්‍රීයක් අනුභව කරනවා. මේ රටේ ඉන්න ඉහළම සැපය මම අනුභව කරනවා. හැබැයි මට හරිහමං ධර්මයක් නෑ, හරිහමං දර්ශනයක් නෑ, මාර්ගෝපදේශකත්වයක් නෑ. ඒ කියන්නේ සමහර සත්වයන්ට ජීවිතේට සැප ලැබෙනකොට, වින්දනය ලැබෙනකොට එයින් ඔවුන්ගේ ජීවිත සන්තෘප්තමත්. ඒ කියන්නේ සන්තෘප්තමත් කියන්නේ 100%ක් නෙමෙයි, ඒ ඔවුන්ට ඇති. හොඳට කාලා බීලා සැපට ජීවත් වෙනවා. හැබැයි තවත් සමහර සත්වයන්ට තියෙනවා නෑ, ඊට වඩා ජීවිතයේ අර්ථයක් තිබිය යුතුයි, ඊට වඩා ජීවිතයේ වටිනාකමක් තිබිය යුතුයි, දර්ශනයක් තිබිය යුතුයි, මාර්ග දැක්මක් තිබිය යුතුයි ආදී ලෙසට සමහරුන්ට ඇති වෙනවා ඊට වඩා ගැඹුරු සංකල්පනා. හුදු පංචකාමයේ විඳීම විතරක් නෙවෙයි, ඊට වඩා ඉහළ දෙයක්, ඊට වඩා උතුම් දෙයක්, ගැඹුරු දෙයක් තියෙන්න ඕන කියන අදහස ඇති වෙනවා. මේ වගේ සත්ව කොට්ටාස ඉන්නවා. සමහරු පංචකාමයේ භුක්ති විඳම ඇති, සමහරුන්ට එහෙම නෙවෙයි. ඊට එහා ගියපු අර්ථවත් දෙයක්, අර්ථයක් ජීවිතය තුළින් හොයන්නට ඕනේ. ඉතින් මේ රජ්ජුරුවන්ටත් එහෙම සිතවිල්ලක් පහළ වුණා. එතුමා කල්පනා කරනවා, මට හරිහමන් නිවැරදි මාර්ග දර්ශනයක් නැහැ, හරිහමන් ධර්මයක් ඇහෙන්නේ නැහැ. ධර්මයකින් තොර මගේ මේ රාජ්‍ය සැපය හරියට ඉර නැති අහස වගේ, හඳ නැති රාත්‍රී අහස වගේ, හරියට ආලෝකමත් නැහැ, පැහැදිලි නැහැ. ඒ නිසා මේ ධර්මය හොයාගන්න ඕනේ කියලා ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා මුළු දඹදිව පුරාවටම අනබෙර යවනවා. ධර්මයක් කියන්න හැවුනොත්, නිවැරදි ධර්මය ඇහුනොත් මම මේ වස්තුව දෙනවා කියලා. එදා ධර්මයේ දැක්වෙනවා පින්වතුනි, මුළු ජම්බුද්වීපයේම ඒ සැරිසරුවට බුද්ධ කියන වචනය අහගන්නට බැරි වුණා කියලා. බුද්ධ කියන වචනේ එදා ඇහුනේ නැහැ. ඊට පස්සේ එතුමා කල්පනා කරනවා, දැන් මේක හොයාගන්න බැරි වුණා රජ අනින්. නමුත් වනාන්තරවල හුදකලාව වාසය කරන උතුම් ඍෂිවරු, ශ්‍රේෂ්ඨ ගුරුවරු ඉන්නට පුළුවන්. ඒ නිසා මම ඇත්තටම ධර්මයේ මට අවශ්‍ය නම්, ධර්මයේ මන් ළඟට එන්නට මත්තෙන් මම ධර්මයේ සොයාගෙන යා යුතුයි කියලා එතුමා රාජ්‍ය අතහැරලා වනගත වුණා ධර්මය හොයාගෙන. එතුමා අපි ධර්මයේ හඳුන්වනවා දහම් සොඬ රජරුව කියලා. සොඬ කියලා කියන්නේ එතන ඒකට කැමති, දැන් සුරා සොඬෙක් කියලා කියන්නේ. සුරා සොඬෙක් කියන්නේ සුරාවට ඇබ්බැහි වුණු, සුරාවට කැමති, සුරාව නැතුව ජීවත් වෙන්න බැරි කෙනෙක්. දහම් සොඬ කියලා කියන්නේ ධම්ම සොඬ, ධර්මයට කැමති, ධර්මයේ නැතුව ඉන්න බැරි, ධර්මයේ හොයන පුද්ගලයා. මෙන්න කවුරුත් නෙවෙයි මහා බෝසතාණන් වහන්සේ. එතුමා වනාන්තරයේ යන්නට පටන් ගත්ත රජකම අතහැරලා මේ ධර්මය අහන්න. ඒ වෙලාවේදී ශක්‍ර දේවේන්ද්‍රයෝ කල්පනා කරනවා, සැබවින්ම මෙතුමාගේ මේ දහම් පිපාසය, ධර්ම රුචිය ඇත්තක්ද කියලා බලන්න යක්ෂයෙක්ගේ වේශයෙන් ඇවිල්ලා එතුමා ප්‍රකාශ කරනවා, මම දන්නවා හොඳ ධර්මයක්, ඒ ධර්මයෙන්ම කියන්න. හැබැයි ඔබ මට බිලි වෙන්නට ඕනේ. කොහොමද මම ධර්මය අහන්නේ? ඔබ පර්වතයට නැගිලා මම විශාල රූපයක් මවා ගන්නවා, මම කට අරගෙන ඉන්නවා, ඔබ ඒ පර්වතයේ ඉඳලා මගේ මුවට පනින්නට ඕනේ. ඒ පනින වෙලාවේ මම බණපදය කියනවා. හැබැයි ඊට පස්සේ උඹට බිලි වෙන්නට ඕනේ. රජුරෝ කල්පනා කරනවා අවුරුදු 100ක් ධර්මයේ නැතුව ජීවත් වීමට වඩා එක මොහොතක් ධර්මය අහලා මැරෙන එක මට සැපයි කියලා එතුමා පර්වතයට නැගලා පණිනවා. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයා ඒ වෙලාවේ එතුමාව අල්ලගන්නවා, විනාශ වෙන්න දෙන්නේ නැහැ. ඉතින් මේ තමයි මහා බෝසතාණන් වහන්සේට තිබිච්ච ධර්ම පිපාසය. රජකම අතහැරියා ධර්මය වෙනුවෙන්. සුතසෝම රාජ්‍යයේදී නේද, සුතසෝම ජාතකයේදී සත්‍ය පොරොන්දුව ඉෂ්ට කරන්න රජකම අතහැරියා. මේ ජීවිතයේදී ජීවිතය අතහැරියා රජකම අතහැරියා. මේ ජීවිතයේදී රජකමයි ජීවිතයයි දෙකම අතහැරියා ධර්මය අහගන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ තරම් මේ ධර්මයේ දුර්ලභයි. මේ අබුද්ධෝත් මේ බුදුවරු නැති ශූන්‍ය කල්පයක් ගැන නෙමෙයි මේ කියන්නේ. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතර කාලය ගැන මේ කියන්නේ. කියන්නේ බුදුවරු දෙන්නෙක් අතර එකම කල්පයේ තියෙන කාලයකත් බුද්ධ කියන වචනේ අහන්න නොලැබෙනවා නම් සමහර කාලවලදී බුදුවරු නැති අසංකේය ගණන් මහා ශූන්‍ය කල්ප ගත වෙනකොට මේ ධර්මයේ ගැන කවර කතාද පිංගතුනි. ඒ නිසා මේ ධර්මයේ අතිශයම දුර්ලභයි ලෝකේ. ඒ නිසා ඒ දුර්ලභ ධර්මය කවුරු හරි දේශනා කරනවා නම්, කවුරු හරි ප්‍රචාරණය කරනවා නම්, ඒක කියවනවා නම්, දේශනා කරනවා නම්, ඒ බණ පොතපත කියලා දෙනවනේ, ඒක විශේෂම පුණ්‍ය කර්මයක්. තමන් කරුණු තුනක් කිව්වා මතක ඇති. පළවෙනි එක මොකද්ද? ධර්ම දාණය ශ්‍රේෂ්ඨ වන්නට හේතුව ධර්මයේ ඇහුනම තමයි අනිත් සියලු කුසල කර්ම සත්‍යය සිද්ධ කරන්නේ. ඒ නිසා සියලු දානයන්ට වඩා ධර්ම දානේ ඉහළයි. උපමා මතකනේ, රුපියල් ලක්ෂයක් දෙනවට වඩා රැකියාවක් වල දෙනවා වගේ වැඩක්. ඊට පස්සේ දෙවැනි එක තමයි මේ ධර්මය තුලින් ලබන ප්‍රතිඵලය නිවන, නිර්වාණ මාර්ගය. මේක සොයා ගන්නට අතිශයින්ම දුර්ලභයි, අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා මේ බණ කියනවා කියන්නේ ලෝකයාට මහත් වූ සේවාවක්. ධර්මය ආරක්ෂා කරනවා කියන්නේ මහත් වූ සේවාවක්. ඒ නිසා ධර්ම දාණය ශ්‍රේෂ්ඨයි. ඊළඟ කරුණ තමයි ධර්මය තියෙන ලෝකයේ තියෙන දුර්ලභත්වය. ඒ දුර්ලභත්වය නිසා සාංශාරික වශයෙන් අද කාලේ නම් හැමදාම බණ ඇහෙනවනේ. රේඩියෝ එක දැම්මොත්, ටීවී එක දැම්මොත් සමහරට බණ ඇහිලා වැඩි වගේ අපිට. සමහරට කරදරයක් ලෙස හිතනවා වෙන්නත් පුළුවන්. එතකොට නමුත් මතක තියාගන්න සාංශාරික වශයෙන් ගත්තම බුද්ධ ශාසන දෙකක් ඇතුළ බුද්ධ කියන වචනේ අහන්න බැරි කාලක් තියෙනවා. එහෙව් එකේදී බණ ඇහුණා කියලා වැඩි කියලා හිතන්න එපා. බණ ඇහෙනවා වැඩි නෑ. මේ සංසාරයක් එක්ක බැලුවම මේ ඉතාම සුළු කාලයක් තමයි මේ ධර්මය ශ්‍රවණය වන්නේ සංසාරයක් එක බැලුවම. ඒ නිසා හැමතිස්සෙම ධර්ම දාණය අනිත් දාණයන්ට වඩා දුර්ලභයි. ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම අතිශයින්ම දුර්ලභයි. ධර්මයේ දේශනා කරන්න ලැබීම අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා ධර්ම දාණය සියලු දාණයන් අභිවවා සිටිනවා. මතක තියාගන්න ධර්ම දාණයේ ක්‍රම කීපයක් තියෙනවා. ධර්මයේ දේශනා කිරීම තමයි උත්කෘෂ්ඨම ධර්ම දාණය. මොකද ඒ වෙලාවේදී දේශකයන් වහන්සේගේ හිත එකට යෙදෙනවා, කයේ සඳහා යෙදෙනවා, ඒ වගේම වචනය යොදවනවා, වචී විඤ්ඤාප්තිය, කාය විඤ්ඤාප්තිය හට ගන්නවා, ලොකු කුසල ශක්තියක් ජනනය වෙනවා ධර්මයේ දේශනා කරනකොට. ඉතින් ඒ නිසානේ දුටුගැමුණු රජුරවන්ට නේද අවශ්‍ය වුණේ ධර්මයක් දේශනා කරන්න. එතුමා ලෝවා මහා පාය, රුවන්මැලිසෑය, ඒ සියලු පින්කම් කරා. ඇතර රුවන්මැලිසෑය නම් කරේ අවසාන කාලෙදී විශේෂ පින්කම් රාශියක් කරා. මිරිස වැටිය පූජා කරා, ලෝවා මහා පාය පූජා කරා. එතුමාට දැනගන්නට හැබුණා සියලු දානයන්ට ධර්ම දානේ අග්‍රයි. ඒ නිසා මමත් ධර්ම දානේ දෙන්න ඕන කියලා සිතවිල්ල පහළ වුණා. පහළ වෙලා සංඝයා ළඟට ගිහිල්ලා කිව්වා, ස්වාමීනි ධර්ම දානේ දෙන්නේ කොහොමද? එහෙනම් ධර්ම දානේ බණක් කියන්න කිව්වා. සුවා, එහෙනම් මම බණක් බණ ධර්ම බණ බණ ටිකක් දාන්න ඕන හොඳට. ඊට පස්සේ කිව්වා, එහෙනම් මම බණ දේශනා කරන්නම් කියලා. රජුරෝනේ ඉතින් ඔක්කොම ස්වාමීන් වහන්සේලා වැඩම කරා. රහතන් වහන්සේලා පවා වැඩම කරනවා. දැන් ධර්මයේ දේශනා කරනකොට මතක තියාගන්න පිංගතුනි, අපිට ගෞරව දෙකක් තියෙනවා. පුද්ගල ගෞරවය, ධර්ම ගෞරවය කියලා. පුද්ගල ගෞරවය කියලා කියන්නේ පුද්ගලයාගේ ස්ටේටස් එක, නැත්තම් සීලය, වැඩිහිටි කමට අපි ගරු කරනවා. දැන් භික්ෂුන් වහන්සේලා නම් වස් පිළිවෙලට නේ, වස් පිළිවෙලට අපි ගෞරවය දෙනවා. ගිහි අය නම් වයසට ගෞරවය දෙනවා. එකනම් වැඩිහිටි ගෞරවය, එකනම් පුද්ගල ගෞරවය කියලා. නේද? ධර්ම ගෞරවය. ධර්ම ගෞරව කියන්නේ දේශකයාට කරන ගෞරවය. එතකොට උපාලි මහරහතන් වහන්සේට ওই ගැටලුව මත වුණා. මොකද උපාලි මහරහතන් වහන්සේ විනය උගන්වනවා. විනය උගන්වනකොට සමහර වැඩිහිටි භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගෙන් විනය ඉගෙන ගන්න ඕනේ. එතකොට ගැටලුවක් ආවා. දැන් ගෝලයානේ ඉගෙන ගන්න කෙනා ගෝලයා, ගන්න කෙනා ගුරුවරයා. උපාලි සන්නසේ බාලයි. හැබැයි ඉගෙන ගන්න කෙනා වැඩිහිටි. අපේ ශාසනය හැටියට වැඩිහිටියට ගරු කරන්නට ඕනේ. නේද? එතකොට ප්‍රශ්නයක් ආවා. හැබැයි උපාලි ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය. ධර්මයටත් ගරු කරන්නට ඕනේ. දේශකයාට ගරු කරන්න ඕනේ. එතකොට කොහොමද පිළිපදින්නේ? බාල ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩිහිටි භික්ෂුවකට ධර්මය කියනවා නම්, බණ කියනවා නම්, ඒ බාල ස්වාමීන් වහන්සේ කොහොමද වාඩි වෙන්න ඕනේ? උසාසනයකද, පල්ලෙහා ආසනයකද, සම ආසනයකද? උසාසනයක වාඩි වුණොත් පුද්ගලයා අහනකයන් වැඩිහිටීනේ, එයාට අගෞරවයක් කළා වෙනවා. එතකොට පල්ලේ ආසනයක හිටියොත් ධර්මයේ දේශනා කරන්නේ, ධර්මයට අගෞරවයක් සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කිව්වා, මහණෙනි, පුද්ගල ගෞරවයට වඩා ධර්ම ගෞරවේ ඉහළයි. ඒ නිසා බාල ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩිහිටි භික්ෂුවකට බණ කියලා දෙනවා නම්, එක්කෝ ඒ බාල ස්වාමීන් වහන්සේ උස ආසනයක ඉන්න ඕනේ, එහෙම නැත්නම් සම ආසනයක ඉන්න ඕනේ. සම ආසනයක ඉන්නකොට අර ස්වාමීන් වහන්සේටත් ගෞරවයක් කරා වෙනවා. හැබැයි උස ආසනයක හිටියා කියලා කිසි වරදක් නැහැ. ඉතින් ওই විදිහට දුර්ගමන රජුරෝ දැන් ඉහළ ආසනයක වාඩි වෙලා වටාපතකුත් අරගෙන බණ කියන්න සූදානම් වුණා. රහතන් වහන්සේලා මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා ඉස්සරහින්. කියා ගන්න බැරි වුණා. වෙවුලන්න පටන් ගත්තා. දාඩිය දහන්න පටන් ගත්තා. මොකද හේතුව ඉදිරියේ ඉන්නේ ත්‍රිපිටක ධාරී පටිසම්භිදාලාභී අභිඥාලාභී ස්වාමීන් වහන්සේලා. කොහොමද මේ බණක් කියන්නේ? එන්න වචන එන්නට ගැලවෙන්නේ. ඊට පස්සේ වහාම මේ වටාපත බිමින් තියලා ඉදිරියට ගිහිල්ලා වැඳලා සමාවෙල්ලු. අනේ ස්වාමීනි, කරන්න බැරි දේවල් කරන්න ගිය එකට සමාවෙන්න, බැරි දේවල් කරන්න ගිය එකට මට නම් මේ බණ කියන්න බෑ. බණ කියන එක ඔබ වහන්සේලා වැනි වික්ත අයටම බාරයි ස්වාමීනි කියලා කිව්වා. ඊට පස්සේ අනේ ස්වාමීනි, හැබැයි මට හිතේ දුකක් තියෙනවා. මට ධර්ම දාණය දෙන්න ඕනේ තාම. මං කොහොමද ධර්ම දාණය දෙන්න ඕනේ? ආහෙනා රජතුමනි, උත්කෘෂ්ඨම ධර්ම දාණය ධර්මයේ දේශනා කිරීම. ඒකේ කතා දෙකක් නෑ. හැබැයි ඔබටත් පුළුවන් ධර්ම දාණයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙන්න. කොහොමද? ධර්ම දේශනාවට ස්වාමින් වහන්සේට ආරාධනා කරන්න. ධර්ම දේශනා කරවන්න. ධර්ම දේශනා කරන තැන්, අහන තැන් සකස් කරන්න. ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේලාට අනුග්‍රහ කරන්න. උන්වහන්සේලාට පහසුවෙන් බණ කියන්නට අවස්ථාව සලසා දෙන්න. මේ හැම එකකින්ම ඔබට ධර්ම දාණය සිද්ධ කරන්න පුළුවන්. එතුමා එතන් පටන් විශේෂයෙන්ම රට පුරා ධර්මශාලා ඇති කරා. ඒ වගේම දේශකයන් වහන්සේලාට විශේෂයෙන් අනුග්‍රහ දැක්වුවා. බණ කියවුවා රට පුරා. මේ තමයි එතුමාගේ ධර්ම දාණය. ඔය වගේම ධර්ම දානයක් සිද්ධ කරා ඉන්දියාවේ හිටපු විශේෂ අධිරාජ්‍යයේ. කවුද? අශෝක අධිරාජයා. එතුමා ධර්ම මහා මාත්‍යවරු පත් කරවලා රට පුරා ධර්ම පණිවිඩය අරගෙන ගියා. එතුමා සෙල්ලිපිවල ලිව්වා මිනිස්සු කළ යුතු නොකළ යුතු දේ. භික්ෂූන් වහන්සේලාට පවා සංඝ බෙහෙදේ කරපු අයට සලකන්න ඕන විදිහ, දිය යුතු දඬුවම, ඔවුන්ට කළ යුතු දේවල් සෙල්ලිපිවල ලිව්වා. මේ තමයි ඒ රජතුමාගේ බලාපොරොත්තු වුණේ, මේ තුලින් රටවැසියා යහපත් වේවා කියන එක. ඒ විදිහට පින්වතුනි, ධර්ම දාණය අපිට දෙන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. අද කාලේ ගත්තොත් ඉතාම ඉහළ ක්‍රමවේද, පහසු ක්‍රමවේද තියෙනවා. දැන් බණ පොතපත පූජා කරන්න පුළුවන්. ඊට පස්සේ තමන් ධර්මයේ print කරලා බෙදා හරින්නට පුළුවන්. සමහර අය කරනවා පොයේ දවස්වලට ඒ ධර්ම පත්‍රිකා වටිනා කියන දේවල් බෙදා දෙනවා. ඉතින් අද කාලේ නම් ධර්ම දේශනා නේද ෆෝන් එකෙන් ෂෙයා කරගන්නට පුළුවන්. එතකොට ධර්ම දේශනා සමහර අයට රෙකෝඩ් කිරීමෙන්, මොනවද පටිගත කිරීමෙන් දායකත්වයේ දෙන්නට පුළුවන්. මේ ආදී ලෙසට ඒ ධර්ම දාණයට අනේක ප්‍රකාර විදිහට අපිට සහභාගී වෙන්නට පුළුවන්. ඒ වගේම තව ධර්ම දානයක්, ධර්මයේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලාට අනුග්‍රහ කිරීමත් ධර්ම දානයක්. ධර්මයේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේට පහසුවෙන් ඉගෙන ගන්නට ඒ කටයුතු සැලැස්වීමත් ධර්ම දානයක්. ධර්මයේ ඉගෙන ගන්න ශාලා සැකස් කිරීම මේවත් ධර්ම දාන. මේ සියල්ලක්ම අනුලෝම වශයෙන් ධර්ම දාණයට ඇතුළත් වෙනවා පින්වතුනි. ඊට පස්සේ ඊළඟට එකක් තියෙනවා ධර්ම දාණය සහ ධර්ම පූජාව කියලා. මේ දෙක මතක තියාගන්න. ධර්ම දාණය කියලා කියන්නේ ධර්මය ප්‍රචාරණය කිරීමට උපකාර කිරීම, නැත්නම් බණ කීම. ධර්ම පූජාව කියලා කියන්නේ ධර්ම රත්නයට පූජා කිරීම. එතනදී බ්‍රාහ්මණයට සිතවිල්ලක් ආවා. බුද්ධ පූජාව අපි දන්නවා, සංඝ පූජාව අපි දන්නවා. බුද්ධ පූජාව කියන්නේ බුදුහාමුදුරන්ට ඒවා පූජා කරනවා. සංඝ පූජාව කියලා කියන්නේ මහා සංඝ රත්නයට පිරිකර පූජා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්ම පූජාව කොහොමද කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි, මේ මහා සංඝයාගෙන් අසා සිටියා, ස්වාමීනි මට ධර්ම පූජාවක් කරන්නට ඕනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා, ස්වාමීනි ධර්ම පූජාව කරන්නේ කොහොමද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්දය, බුද්ධ පූජාව බුදුන්ට පූජා කිරීම, සංඝ පූජාව මහා සංඝයාට පූජා කිරීම, ධර්ම පූජාව කියලා කවුරුත් නැහෙනේ, කාට දෙන්නද? ප්‍රශ්නයක් නේ, කාටද පූජාව කරන්නේ? එතකොට කිව්වා බහුශ්‍රත භික්ෂුවට යමක් පූජා කරන්නට පුළුවන් ධර්ම පූජාව ලෙස. එතකොට ගිහිල්ලා සංඝයාගෙන් අහට ස්වාමීනි කවුද මට බහුශ්‍රත භික්ෂුවක් දෙන්න? කවුද අපේ ශාසනයේ බහුශ්‍රත භික්ෂුන් අතරේ අග්‍ර? ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ලබා දුන්නා මේ බ්‍රාහ්මණතුමා එතුමාට උන්වහන්සේ විශේෂ පූජාවක් කරා ධර්ම පූජාවක් ලෙස. එතකොට කරන්න ඕනේ ස්වාමීන් වහන්සේට තමයි පූජාව කරන්නේ. ඒ වස්තුව අයිති උන්වහන්සේට. හැබැයි උන්වහන්සේ දරාගෙන ඉන්න ධර්මයේ වෙනුවෙන් තමයි පූජාව කරන්නේ. කවුරු හරි ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මම ධර්මයට වඳිනවා කියලා වඳින්නට පුළුවන්. ඒ පූජාව උන්වහන්සේට බාර ගන්නට පුළුවන්. උන්වහන්සේට අඩුපාඩු තිබුණත්. මොකද උන්වහන්සේගේ ධර්මඥාණයට ඒ වඳින්නේ. ඒක තමයි ධර්මයට පූජා කිරීම කියලා කියන්නේ. අද කාලේ නම් සමහර ලාට බණ පොත පත අරගෙන අපි තැම්පත් කරනනේ කරඬු වල. ඒවට වන්දනා කරන. ඒකත් ධර්ම පූජාවක්. ඒවට වන්දනාමාන කිරීමත් ධර්ම පූජාවක්. ඒ වගේ විශේෂයෙන්ම ධර්මයේ දන්න භික්ෂුවට වන්දනාමාන කිරීම, පූජා සත්කාර කිරීම ධර්ම පූජා. මේ දෙක වෙනස දැනගන්න. ධර්ම දානයේ එකක්, ධර්ම පූජාව එකක්. ඉතින් ඒකෙදී විශේෂයෙන් දැනගන්නට ඕනේ ධර්ම දාණය කියන එක ගත්තම ධර්මයේ දේශනා කිරීම, ධර්මයේ ප්‍රචාරණය කිරීම, ඒ වගේම ධර්මය ආරක්ෂා කිරීමත් මේකට ඇතුළත්. ධර්මය ආරක්ෂා කිරීම, ධර්මයේ සංරක්ෂණය කිරීම මේකත් ඇතුළත්. මතක තියාගන්න. සමහර අය කියනවා මන පොතපත ලියවනවානේ, ඒවා ආරක්ෂා කරනවා. අද කාලේ ගත්තොත් එහෙම විද්‍යුත් ගබඩා, දත්ත ගබඩා වලට ඒව ඇතුළත් කරනවා. මේ සියල්ලම ධම්ම සංරක්ෂණයට. මොකද හේතුව මේ ධර්මයේ ආරක්ෂා වුණොත් විතරයි පින්වතුනි මේ ලෝක සත්‍යයට මේ සසරෙන් එතර වෙන්නට මාර්ගයක් විවරවන්නේ. මතක තියාගන්න, බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා අපි කරන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කිරීම. අපි වෙහෙර විහාර රකින්න ඕනේ, ස්වාමීන් වහන්සේලාට අනුග්‍රහ කරන්නට ඕනේ, බුද්ධ ශාසනය ආරක්ෂා කරන අර්ථයෙන් ඒක කරනකොට ඒකේ බලාපොරොත්තුව මේකයි. මේ ස්වාමීන් වහන්සේලා සංඝ පරපුර රැකුණොත් ඒ තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙනවා. විහාර වෙහෙර විහාර ටික ආරක්ෂා කළොත් ඒ තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙනවා. බුද්ධ ශාසනය කියලා කිව්වම ඒකට අර්ථ කීපයක් තියෙනවා. සන්තස්ස ආසනං ශාසනං කියන ක්‍රමයකුත් තියෙනවා. උසු උතුම් ගුණ ධර්ම ඇති අය වාසය කරන තැන ශාසනය. අනිත් එක තමයි ශාසනය anu බුද්ධ අවවාදය, බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ නිසා බුද්ධ ශාසනය රකිනකොට අපේ තියෙන විහෙර විහාර ආදී සියල්ලක්ම අපි රැකිය යුතුයි. මූලිකම අභිප්‍රාය බුද්ධ ධර්මය විනාශ වෙන්න දෙන්නේ නැතුව පවත්වා ගැනීම. මේක තමයි බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා කියන්නේ. හැබැයි කවරකටද ඒක හිතන්න ඕනේ? කවරටක බුදු ශාසනය රකින්න අපි ගන්නවා බුදු සසුන බැබලේවා කියලා. ඉතාම හොඳයි. ඒ වචනේ පවා ඇහෙන එක යහපත්. නමුත් කවරක් සඳහාද? මේක අපේ ආගම වර්ධනයටද? අපේ ජාතියක් පවත්ව ගන්නටද? එහෙමනම් ආරක්ෂා කරන්නේ ඒක නිවැරදි ආරක්ෂණය නෙවෙයි. නිවැරදි බුද්ධ ශාසනයේ ආරක්ෂණය නිවැරදි සංරක්ෂණයට විශේෂ අධිප්‍රායක් තියෙනට ඕනේ. ඒකේ අධිප්‍රාය අභිප්‍රාය විශේෂයි. මොකක්ද? මේ ධර්මය ආරක්ෂා වුණොත් තමයි අද මම නැත්තම් අපි යම් සැපයක් ලබනවා නම් ඒ සැපය අනාගතේ පහළ වෙන අපේ දරුවන්ට මුණුපුරන්ට අනාගත පරපුරටත් හිමිවන්නේ. මේ ධර්මය ආරක්ෂා වෙලා තිබුණොත් බෞද්ධයෝ නිවන් දකි, අබෞද්ධයෝ බෞද්ධ වෙයි. මේ ධර්මය ආරක්ෂා වෙලා තිබුණොත් බෝසත්ත්වයෝ මේ සසරෙන් එතර වෙයි. මේ එකම අභිප්‍රාය තමයි තියෙන්නට ඕනේ බුද්ධ ශාසනය ආරක්ෂා කරනකොට. එතකොට ඒකෙන් මේක කාටවත් ජාතියකට, කුලයකට, වර්ගයකට අයිති ධර්මයක් නෙවෙයි. මේක හැම දිනාටම පොදු දෙයක්, සදෙවුල් ලෝකයාට දේශනා කරපු දෙයක්. ඒ නිසා මතක තියාගන්න, බුද්ධ ශාසනය ආරක්ෂා කෙරෙන්න ඕනේ කරුණා පෙරදැර කෙරෙන්න. බුද්ධ ශාසනයේ පදනම කරුණාව. කරුණාව නිසා තමයි සුමේධාත්න භාවයේදී තමන්ගේ අතර ලැබිච්ච නිවන අතහැරලා වෙනම ගමනකට උන්වහන්සේ පිවිසුනේ. ඒ කරුණාව තමයි මේ බුද්ධ ශාසනයේ පදනම. ඒ කරුණාව තමයි කල්යාණ මිත්‍රත්වයේ පදනම. එහෙනම් අපි බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා නම් ඒක කල යුත්තේ මේ කරුණා මුල් කරගෙන. මොකක්ද? කවර හෝ සත්වෙක්, කවර හෝ වර්ගයක ජාතියක කෙනෙක්, කවර හෝ සත්ව කොට්ටාසයක්, මිනිස්සුයෝ බැරි නම් දෙවියෝ හරි, යක්ෂයෝ හරි, කවර කෙනෙක් හරි මේ ධර්මය අහලා සසරින් එතර වේවා, මේ ධර්මය අහරා යහපතක් කර ගනීවා. මේක තමයි බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ, බුද්ධ ශාසනය බැබළවීමේ ඒකායන ප්‍රාර්ථනාව අධිප්‍රාය විය යුත්තේ. ඒ නිසා අපි ඒකත් විශේෂයෙන් හිත දරා ගන්නට ඕනේ. අපේ අතීතයේ මහරහතන් වහන්සේලා ඒ අදහසින් තමයි බැමිණිතියා සෑය කාලෙදී කන්න බොන්න නැතුව නමුත් මේ ධර්මය ආරක්ෂා කරේ. ඒ අධිප්‍රායෙන් තමයි මොග්ගලී පුත්තිස්ස ස්වාමීන් වහන්සේ තමන්ගේ රටේ බුදුදහම පවත්ව ගන්න යන්නේ නැතුව කොහේ හෝ තැනක මේක ආරක්ෂා වෙනවා නම් එහෙට යවන්න ඕන කියලා දිසා නවයකට මේ බුද්ධ ශාසනය පැතිරුවේ. උනාසර ඕනම් තිබුණා ඒක තමන්ගේ රට තුල තියාගන්න. නැස් තේරුම් ගත්තා මේක මේ රටේ පවතින්නේ නැහැ. පවතින්නට හේතු සාධක නැහැ. එහෙනම් කොහේ හෝ රකිනා එතනට යවනකයි උනාස කරේ. එහෙනම් අපි කර යුත්තේ එහෙමයි. කවුරු හෝ මේ බුද්ධ ශාසනය රකිනා ඔවුන්ට ඒ ධර්මය ලබා දීම. ඔවුන් සඳහා මේ ධර්මය ආරක්ෂා කිරීම. ඒ නිසා ඒක කරන්නට ඕනේ කරුණා පෙරදරි කරගෙන, මෛත්‍රිය පෙරදරි කරගෙන. ඒකත් ධර්ම දානයක්. මතක තියාගන්න. අපි ධර්මය ආරක්ෂා කරනවා නම්, සංරක්ෂණය කරනවා නම්, ධර්මය බොහෝ කල් පවතින්නට විධිවිධාන සලස්සනවා නම්, ඒ සියල්ලම ධර්ම දාණයට අනුලෝම වෙනවා. උදාහරණයකට අපි ගමු. භික්ෂුන් වහන්සේලාට පින්වතුන් උදව් කරනවා. හැබැයි උදව් කරන එකේ අභිප්‍රාය ස්වාමින් වහන්සේලා ගුණ ධර්ම ආරක්ෂා කරගෙන නිවන් දකීවා. උනාසලාගේ නිවන් මගන යාවා, නිවන් මග යාවා. මහා සංඝරත්න අනුග්‍රහයක්. ඒ වගේම ඔය පින්වතුන්ට පුළුවන් මේ මහා සංඝරත්නය ආරක්ෂා වුණොත් තමයි මේ ධර්මයේ ලෝකයට ඉදිරියට පවතින්නේ. ඒ නිසා ධර්මය ආරක්ෂා කරනවා කියන අදහස් වෙනුත් ඔය පින්වතුන්ට පුළුවන් මහා සංඝරත්නය අනුග්‍රහ කරන්න. ඒ නිසා මතක තියාගන්න, ධර්ම දානය අපිට කරන්න පුළුවන් ක්‍රමවේද ඕන තරම් තියෙනවා. ඒකට අපේ හිත, අපේ අදහස තමයි වැදගත් වෙන්නේ. ඒ සියල්ල අපි කර යුතු වන්නේ බණ කියනකොට දේශකයා බණ කියන්නට ඕනේ ප්‍රසිද්ධ වෙන්න සඳහා නෙවෙයි. මේ නිසා මා කෙරෙහි පහදීවා කියන අදහසින් නෙවෙයි. මේ බණ ඇහිලා අඩුම තරමේ ඥාන සම්ප්‍රයුක්ත කුසල චිත්තෝපාදයක් හෝ අවදි වේවා. කාගේ හරි හිතේ නිවන් දකින්නට හිත පහළ වේවා. කාට හරි රහත් වෙන්නට, බුදු වෙන්නට, පසේ බුදු වෙන්නට, අග්‍ර ශ්‍රාවක ආදී දුර ප්‍රාර්ථනා කරන්නට සිත් පහළ වේවා. කාට හෝ දාන ආදී පුණ්‍ය කර්ම වලට සිත් පහළ වේවා. බ්‍රහ්ම ලෝකයන්ට ධ්‍යාන වඩන්න සිත් පහළ වේවා. මේ ආදී වූ යහපත් චේතනාවෙන් තමයි ධර්ම දාණය ශ්‍රාවකයා සිදු කළ යුත්තේ. ඒ වගේම ඔය පිංගුතුම් බණ පොතපත බෙදනවා නම්, බණ පොතපත පූජා කරනවා නම්, ඒ හැම තැනකම තිබිය යුත්තේ එන්නේ ඒ කරුණා ආද්‍යසයයි. ඉතින් ඒ නිසා ධර්ම දාණය කියන එක විශේෂයි කියලා අපි සිහි කරගන්නට ඕනේ. ඉතින් ධර්ම දාණයට නැවත නැවත උත්සාහවත් වෙන්නට ඕනේ, උත්සුක වෙන්නට ඕනේ. ඊට ගාථාවේ තියෙන ඊළඟ පද තුනක් කෙටියෙන් මම විස්තර කරන්න. සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. සියලු රසයන් අභිභවනවා ධර්ම රසය. ධර්ම රසය ගත්තම එතන කොටස් දෙකයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත ධර්ම රසයත්, නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ධර්ම රසයත්. ඒ කියන්නේ ලෝකෝත්තර ධර්ම කියනවා අතිශයින් ප්‍රණීතයි. ඒ ධර්ම අධිගමනය කරාම, ඒ ධර්ම වලට පත් වුණාම, ඒ ධර්ම උපදවා ගැනීම අතිශයින්ම සුවදායකයි, අතිශයින්ම සෞම්‍යයි. ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපි දිනු කරනවානේ භවනා කරනකොට, ඒ කිරීමෙදිත් අපිට විශේෂ ධර්ම රසයක් අපේ సంతාණයට හිමි වෙනවා. විශේෂයෙන් අපේ රේරුකාණේ ස්වාමීන් වහන්සේ දක්වලා තියෙනවා සත්ත බොජ්ජංග ධර්ම දිනු කරගෙන යනකොට උපේක්ෂා සම්බොජ්ජංගය ප්‍රබල ලෙස හැදුනොත්, වර්ධනය වුණොත්, ඒ වෙලාවේදී ඉතා පහසුවෙන් භාවනාව සිද්ධ කරගෙන යන්න පුළුවන්. ඒ වෙලාවේදී ඇති වෙනවා ලොකු මානසික රසයක්, මානසික සතුටක්, මානසික ප්‍රීතියක්. ඒ රසය තමයි ධර්ම රසය ලෙස හඳුන්වන්නේ. සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. අපි රස වශයෙන් ලැබෙනවා රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් අපිට නානා රස හම්බෙනවා. වින්දනයක් තියෙනවා. ඒක පංචකාමයේ තියෙන වින්දනය. ඉතාම ඉහළම වින්දනය හම්බවන්නේ දිව්‍ය ලෝකවල. විශේෂයෙන් අමෘතේ වළඳනවා කියලා දිනවා නේද? අර තියෙන සුධා භෝජනය කියලා කියන්නේ සමහර වාසන අමෘතේ දෙවියන්ගේ පානය කියලා කියන්නේ නේ, අමෘත පානය කියලා. අපි නම් වෙන දෙයකටත් කියන අමෘත පානය කියලා. නමුත් අමෘත පානය කියලා ගත්තම ඒක විශේෂ පානයක්, විශේෂ භෝජනයක්. ඒක ගත්තම අවුරුදු ගාණක්, මනුස්ස ලෝකේ අවුරුදු ගාණක් කන්න නැතුව, ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ආහාර නැතුව ජීවත් වෙන පුළුවන්. ඒකට සුදා භෝජනය කියලා. සුදා භෝජනය. ඉතින් සමහර ධර්මවල නැත්තම් ආගම්වල තමයි ඒක අමෘතය ලෙස දක්වලා තියෙන්නේ. අපේ බණ පොතේ තියෙන සුදා භෝජනය කියලා. ඉතින් මේ ඒ දෙවියන්ගේ ආහාරය ඉතාම ප්‍රණීතයි. ඒ ආහාරයට වඩා ඉතාම විශිෂ්ට රසයක් හිමි වෙනවා භවනා කරන යෝගාවචරයට. ඒකෙන කියන්නේ යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමුජ්ජං අමතන්තං විජානතං. ස්කන්ධයන්ගේ උදේවය බලන යෝගියාට ඇතිවෙන සතුට තාම ඉහළයි, තාම ඉහළයි. එසේ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සතෝ. මනුස්ස ලෝකයේදීන සියලු රසයන් ඉක්මවපු රසයක් ඔහුට හිමි වෙන, ඔහු ඒ භාවනාවට ඇලෙනවා. අමානුෂී රති හෝති මේ භාවනාව සිද්ධ කරනකොට. ඒ නිසා ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගෙන ඇතිවන්නා වූ රසය අනිත් සියලු රසයන් අභිභවනවා. සබ්බං රතින් ධම්ම රති ජිනාති. රති කියන්නේ ඇලීම. අපිට තියෙනවා දරුවන් කෙරෙහි ඇලීම, අඹුව කෙරෙහි, ස්වාමියා කෙරෙහි, දේපල කෙරෙහි, වස්තුව කෙරෙහි, පුද්ගලයන් කෙරෙහි, ඒ වගේම සතුන් කෙරෙහි නේද අපිට ඇලීම් තියෙනවා. බෑ මේ ඇලීම් සියල්ලක්ම සංසාරයේ දිග්ගස්සන්නට හේතු වෙනවා. හැබැයි අපිට ඇලීම් තියෙනවා. සමහරවල් ධර්මය අහන්න ඇලීමක් තියෙනවා. ධර්මය ප්‍රගුණ කරන්න ඇලීමක් තියෙනවා. ධම්ම රතිය ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මය ප්‍රගුණ කරන්නට තියෙන ඇලීම, කැමැත්ත, කුසල ඡන්දය. මේ දේ පිංගතුනි ඔබව සංසාරයෙන් ඈතර කරනවා. සංසාරයට වටවන්නේ නැහැ, සසරෙන් ඈතර කරනවා. බණ අහන්නට කැමතිනම්, ධර්මය ප්‍රගුණ කරන්නට කැමතිනම් ඒක තුලින් ඔබ සියලු දුකෙන් නිදහස් වෙනවා. එතනදී මුල් අවස්ථාවේදී පිංගතුනි බණ අහන්න, බණ පුරුදු කරන්න ලෝභ මූල කැමැත්තක් තියෙන්නට පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ තණ්හං නිස්සාය තණ්හං පජහති කියලා. සමහල්ලාට බුදුරජාණන් දේශනා කළා තෘෂ්ණාව පදනම් කරගෙන තෘෂ්ණාව දුරු කරනවා. ඒ කියන්නේ සමහරට රහත් වෙන්න කැමැත්තක් තියෙනවා. නිවන් දකින්න කැමැත්තක් ඇති වෙනවා. අගතරතුරු ලබන්න කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත ලොකුවට හානි කරන නෑ. හැබැයි නිවන් දකින්න යන අන්තිම ගමනේදී ඒ කැමැත්ත පව අතහරින්න ඕනේ. ඒක පටිසංකානුපස්සනාවේදී දුර වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ ගමන ඉවස කරන්න බෑ. නමුත් මූලික අවධියේදී ඒ කැමැත්ත ඉතා වැදගත්. ඒ කැමැත්ත අවශ්‍යයි. ඒ නිසා බණ අහන්න කැමති නම්, බණ අහන එකට සතුටු නම්, බණ අහන එක රුචි නම්, ධර්මයේ හැසිරීම රුචි නම්, ඒක ඉතාම වැදගත්. ඒ රතිය අනිත් සියලු ඇලීම් අභිබවා යනවා මේ ධර්ම රතියකින්. ඇයි ඒ? අනිත් ඇලීම් වලින් අපිට සසරට වැටෙනකොට ධර්මයේ කෙරෙහි ඇලීමෙන් අපි සසරෙන් එතර වෙනවා. ඒ නිසා ධර්ම රතිය සියලු රති අභිබවනවා කියලා මතක තියාගන්න. ඊළඟට අවසාන වාක්‍යය තමයි තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. ප්‍රශ්නේ ආවේ එහෙමනේ, තෘෂ්ණාශය ඇයි උතුම් වන්නේ? ඇයි ශ්‍රේෂ්ඨ වන්නේ? ඒක සියලු දුක් අභිබවන නිසා. මොකද්ද මෙතන තණ්හක්ඛය කියලා හඳුන්වලා තියෙන්නේ? තණ්හක්ඛය කියලා සමහරවිට අපි නිවනට කියනවා. සමහරවිට මාර්ග ඥානයට කියනවා. සමහරට ඵලයට කියනවා. සමහරට තෘෂ්ණාවේ අභාව මාත්‍රයට කියනවා. මේ වගේ නාන අර්ථ තිනවා තණ්හක්කයට. මෙතන ගන්නේ අරිහත් ඵලය. අරිහත් ඵලය උපදින්නේ පිංගතුනි කෙලෙස් තෘෂ්ණාව සම්පූර්ණයෙන් ක්ෂය කරාම තමයි මේ අරිහත් ඵලය උපදින්නේ. ඒතර අරිහත් ඵලයට පත් වුණා යනු, අරිහත් ඵලයේ ඉපදුණා යනු අපි සියලු තෘෂ්ණාව ක්ෂය කරා. තෘෂ්ණාව ක්ෂය කරොත් තෘෂ්ණාව නිසා හටගත හැකි අනුත්පන්න දුක්ඛය, අනුත්පන්න දුක්ඛයෙන් අපි මිදෙනවා. ඒ සියලු දුකෙන් අපි මිදුණ වෙනවා. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. තෘෂ්ණාක්ෂේ නමු අරිහත් ඵලය. තෘෂ්ණාවේ දුරු කිරීම කෙලවර හටගන්න අරිහත් ඵලය. ඒ අරිහත් ඵලය හටගන්නකොට සියලු දුකෙන් මිදෙන නිසා තෘෂ්ණාවගේ ශය සියලු සංකත ධර්ම අතර අග්‍රයි ශ්‍රේෂ්ඨයි ලෙස බුදුරජාන් වහන්සේ සලකලා තියෙනවා. ඉතින් ඒ නිසා අප සෑම දිනාටම මේ ධර්ම ශ්‍රවණමේ කුසලයෙන් සියලු දානයන්ට අග්‍රගණ වූ ධර්ම දානය ජීවිතයේ සුල සිද්ධ කරගෙන ධර්ම රසය ජීවිතයේ තුල ඇති කරගෙන ධර්ම රතිය තුලින් තෘෂ්ණාක්ෂේ නම් වූ අරිහත් ඵලය සාක්ෂාත් කර ගන්නට ලැබේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ කාලවකවානු පුරාවට බොහෝ පිරිසක් අපගේ යෝජනාව මත, පස්සර ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම මත මෙතන ඉන්න මේ ආරණ්‍ය සේනාසනට සම්බන්ධ සහ ඒ වගේම පිටස්තර ප්‍රදේශවල වාසය කරන බොහෝ පිරිසක් ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිද්ධ කරන්නට යෙදුණා. විශේෂයෙන් ඒ ධර්ම දානමේ පුණ්‍ය කර්මය බලාපොරොත්තු වන්නේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ දෙසැම්බර් මේ 2022 දෙසැම්බර් පළවෙනිදා සිට ආරම්භ වන ඒ භික්ෂු පුහුණු පාඨමාලාවට වැඩසටහනට ස්වාමින් වහන්සේලාට ධර්මයේ අධ්‍යයනය කිරීමට පහසු විහරණ සලසා දීමටයි. ඉතින් නම් කියන්නට තරම් හැකියාවක් නැහැ. ඒ තරම් විශාල පිරිසක් ඒ දහම් පුස්තක ආදී පූජා කරමින් සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඒ පුස්තක පූජා කරමින් විශේෂ පුණ්‍ය කර්ම රාශියක් සිද්ධ කරන්නට යෙදුණා. සමහර පින්වතුන් වාර ගණනාවක් මේ පොත් කට්ටල පූජා කරන්නට යෙදුණා. ඉතින් පොත් තාම සිය ගානක් මං හිතන්නේ 500කට 1000කට වගේ ආසන්න ප්‍රමාණයක් මේ පින්වත් හැම දෙනා විසින්ම මහා සංඝරත්නයේ වෙනුවෙන් ඒ කියන්නේ අපේ විශේෂයෙන්ම ඒ සේනාසනයට පූජා කරන්නට යෙදුණා. ඉතින් ඒ පූජා කිරීම තුළින් මේ පින්වත් හැම දෙනාම විශේෂ ධර්ම දානමය කුසලයක් ජනිත කරගත්තා. ඒ ධර්ම දානමය කුසලයේ සුළුයි පටුයි කියලා හිතන්නට එපා. ඒ ධර්ම දානමය කුසලයේ තුළින් ස්වාමින් වහන්සේලා බොහෝ දිනක් බණ ධර්මයේ ඉගෙන ගන්නව අවුරුදු 6ක් මුළුල්ලෙහි. ඒ උන්වහන්සේලා ඉගෙන ගන්න ධර්මයේ තුළින් උන්වහන්සේලාගේ ධර්මඥානයේ වර්ධනය වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා 69ක් විතර 69කට අධික ප්‍රමාණයක් දැන් ඒ සේනාසනයට වැඩම කරන්න නියමිතයි දෙසැම්බර් පළවෙනිදා වෙනකොට. අවුරුදු 6ක් මුළුල්ලෙහි මේ පාඨමාලා වැඩසටහන දිගින් දිගට පැවැත්වෙනවා. ඉතින් උන්වහන්සේලා ඒ තුළින් විශේෂ ධර්මඥානයක් උපදවා ගන්නවා, භාවනාඥානයක් ඇති කර ගන්නවා. ඒ බිහිවන ස්වාමීන් වහන්සේලා මේ රටේ විතරක් නෙවෙයි දේශාන්තරවල පවා ඒ තමන් ඉගෙන ගත්තා වූ ධර්මය ලෝක සත්වයාට දේශනා කරනවා. ඒ තුලින් බොහෝ දෙනාට ධර්ම සේවයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ පින්වත් ස්වාමින් වහන්සේලාට මේ ධර්ම අධ්‍යයන කටයුතු ඉතා සාර්ථකව සිද්ධ කරගෙන ධර්මඥානෙ වර්ධනය කර ගැනීමට තමයි මේ පින්වත් හැම දිනම මේ දායකත්වයේ දරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසායි පින්වත් හැම දිනම සතුටු වෙන්නට ඕනේ, සතුටු සිත ඇති කරගන්නට ඕනේ. අප හැම දිනම සාසන චිරස්ථිතියේ පිණිස හේතු වෙන මහා සංඝ රත්නයේහි ධර්මඥානෙ වර්ධනය වීමට හේතු වෙන, බුද්ධ ශාසනය බොහෝ කල පවත්වන්නට හේතු වෙන, බොහෝ දිනාට ධර්මය ලබා දෙන්නට, ධර්මය ලබා ගන්නට උපකාර වෙන මහා නාර්ග වූ පුණ්‍ය කර්මයක් සිද්ධ කර ගත්තා කියලා සාදු කියලා සතුට වෙන්නට ඕනේ. ඒ ධර්ම දානමය කුසලයේ අප සෑම දිනාටම සසර වසනා තුරාවට කවදාවත් නියත මිත්‍රා දෘෂ්ටියක් නොගැනීමටම හේතු වේවා. කවදාවත් శాశ్వత ఉత్రేద దృష్టి వలట సదాతనికవ నొయటెన్నట హేతు వేవా. ఏ వగేమ కర్మయ విపాకే పిలిగన్నావు భవ ఏ జ్ఞానే ఉపతిమ్మ అపట ససరది హిమి వేవా. జాతి స్మరణ జ్ఞాన పహల వేవా. ఏ లో పహల వేన బుదు పసే బుదు మహారహతన్ వహన్సేలా మగ నొహర సమ్ముఖ వన్నట ఉన్హన్సేలాగెన్ నివర్ది ధర్మే శ్రవనే కరన్నట హకియావ లబేవా. అతిశయమ గంభీరవు ఏ దుర్దశవు దురనుభోదవు నిర్వాణ ధాతువ ఆర్యాష్టాంగిక మార్గయ ప్రార్థనీయ పరిద్ధెమ్మ අධිගමනය කරගෙන මේ භයංකාර සසරෙන් එතරව නිවනින් සැනසෙන්නට ඒ කුසල කර්මය එකලෙස හේතු වේවා, ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා අනුමෝදම් වෙන්න. ඉතින් එසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි ඒ වගේම පින්වත් හැමදෙනා විසින්ම සිද්ධ කරන්ට යදුනා වූ පුණ්‍ය කර්ම සම්භාරය තමන්ගේ නමින් මිය පරලව ගියා වූ ඥාති වර්ගයාට අනුමෝදන් කරමු. ඒ ඥාති වර්ගයා මේ ධර්ම ශ්‍රවණමය, ධර්ම දානමය, ඒ වගේම බුද්ධ පූජාමය, බෝධි පූජාමය, ඒ සියලු පුණ්‍ය කර්මයෝ සාදු කියා අනුමෝදන් වෙත්වා. දුකටපත් වී තිබේ නම් දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වී තිබේ නම් සැපෙන් අභිවර්ධනේ වෙත්වා, කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආත්මා රක්ෂක වූද, ලෝකපාලක වූද, සම්‍යා දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද තිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා සාදු කියා පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ අපි කරපු ධර්ම දේශනාවේදී ඒ කතාව අවසානයේ දැක්වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ධර්ම දානෙහි ආනිසංස දේශනා කරානි සක්‍ර දේවේන්ද්‍රයාට. ධර්ම දානයේ සියලු දානයන්ට අග්‍රයි කියලා දේශනා කරානි. ඒ වෙලාවේදී සක්‍ර දේවේන්ද්‍රයා ඉල්ලා සිටිනෝ, අනේ ස්වාමීනි, මේ තරම් අග්‍රණං සියලු ආමිස ඥානයේ පරදවනව නම් ධර්ම දානය අපිට බණ කියන්න අවස්ථාවක් නැහැනේ. ඒ නිසා ඔබ වහන්සේ මහා භික්ඛු භික්ෂු මහා භික්ෂු සංඝයාට මහා සංඝ රත්නයට අනුදැන වදාරණ සේක්වා යම් හෝ ධර්ම දේශනාවක් සිද්ධ කරොත්, මහා දේශනාවක් වෙන්න පුළුවන්, ප්‍රකෘති දේශනාවක් වෙන්න පුළුවන්, අනුමෝදනා බණක් වෙන්න පුළුවන්, අඩුම තරමේ සතරපද ගාථාවකින් කරන කෙටි අනුමෝදනාවක් වෙන්න පුළුවන්. ඒ සෑම ධර්ම දේශනාවක් ධර්ම දානයක් කෙලවරම පත්ති දානයක් දෙන්න, ඒ කියන්නේ පින් දීමක් කරන්න. අපි දෙවිවරු, අපිට මේක හැමතිස්සෙම අපිට කරගන්න පුළුවන් පිනක් නෙවෙයි. ඒ නිසා ධර්ම දානය, ධර්ම දේශනාව කෙලවර පින් අනුමෝදන් කරන්නට මහා සංඝ රත්නයට අනුදැන වදාරණ සේක්වා කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාව පසෝදා බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයේ කැඳවලා දේශනා කරා, මහණෙනි, බණ ධර්මයක් දේශනා කරොත් ඒ පින ඥාතීන්ට, දෙවියන්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කරත්වා කියලා අනුදැන වදාරා. ඒරි චාරිත්‍රයක් ලෙස තමයි පින්වතුනි මේ ධර්ම දේශනා කෙළවර අපි පින් අනුමෝදන් කිරීම සිද්ධ කරන්නේ. ඒ නිසා දෙවියෝද මේ ප්‍රාර්ථනීය බෝධි වලින් නිවනින් සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. හිතාහිත මැදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්වයන්ටද පින් අනුමෝදන් කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරාවෝද, ධර්ම දේශනාවට අනුග්‍රහ දැක්වුවා වූද, සාදු සිතින් අනුමෝදන් වුණා වූද, පටිගත කිරීම ආදී සිද්ධ කරා වූද, මේ සියලුම පින්වතුන්ට අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම උදා වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, වෙළෙහෙළදාම් කටයුතු, ගේදර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. ලෞකික වශයෙන් යම් ප්‍රාර්ථනා තිබේ නම් ඒ සියල්ලක්ම කර්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සමෘද්ධ වේවා. එයින් පමණක් සෑහීමට පත්වන් නැතුව ආධ්‍යාත්මයේ දෙසටත් තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වේවා. ලෞකික අතින්ද ආධ්‍යාත්මික අතින්ද සන්තෘප්තමත් වූ ජීවිත ගත කරමින් උපනුපන් ජීවිතයන් හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණ ඥානේ සහ සම්‍යක් දෘෂ්ටියේ ඇතු උපත ලබා සෝසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ කුසලිය කළස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගන්න. එසේ ප්‍රාර්ථනා පිටුවාගෙන හැම දිනාම එකතුව දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා කන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. මේ කුසලයේ සසර වසනා තුරාවට පස්පව දස කුසල් කරන්නා වූ පවිත මිතුරන්ගෙන් දුරින්ම දුරු වීමටත් මෙලව දෙවුනුව පරලව සුගතිය කෙලවර නිවන කියා දෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඇසුර, මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ඇසුර නිවන් දක්නා ජාති දක්වාම ලැබීමටත් හේතු වේවා කියන හිත ඇති කරගෙන තුන් වතාවක් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ කුසල ආශ්‍රවක්ෂේ නම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසීම පිණිසම හේතු වේවා කියන හිත ඇති කරගෙන තුන් මා කීවාට පසු කියන්න. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛවහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ජතු. අවසර ස්වාමීනි, මේ පුණ්‍ය කර්මය ආශ්‍රවක්ෂය නම් වූ නිර්වාණ ධාතුව අධිගමනය පිණිසද, සියලු දුකෙන් අත මිදීම පිණිසද, අප සැමටද, මියගිය ඥාතීනටද, සියලු දෙවියනටද, සියලු සත්වයනටද හේතු වේවා, වාසනා වේවා. සාදුකාරයක් දෙන්න මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, වන්දනා කරගන්න. සබ්භීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව.
අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.